සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සමතිත්ති සං අනවසේසිකං සීලපත්තං යතා පරිහරේ එවං සචින්තෙ මනුරක්තේ පත්ථයනු දිසං අගත පුබ්බංති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, සුම්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්යක් සම්බුද්ධ සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් සිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධ විස්තරාත්මක දේශනයක ගාථාවක් වශයෙන් මේ දේශනය පවත්වලා තියෙනවා. අභාව ප්‍රාප්ත වූ සද්ගුණවත් විශේෂඥ වෛද්‍ය ඇස්නි දසනායක මැතිතුමාණන් සිහිපත් කරමින් කෘතවේදිත්වයෙන් පුණ්‍යානුමෝදනා සඳහා පැවැත්වෙන මේ ධර්ම දේශනාවට සමන්තා චක්‍රවාලේ සූයමින් නමින් ආස්වස ශක්‍රල දෙවියන්ටත් ආරාධනා කළ අතරේ එම දොළතර මහත්මයාත් මේ දෙසට මෙත යොමා සිත යොමා මේ දේශනේ සවන් දෙත්වා මෙයින් ලැබෙන ආනිසංස ධර්මයේ අනුමෝදන් වෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. මාතෘකාසල ධර්ම දේශනයේ ජාතික පාලියෙහි ඒකක නිපාතේන දේශනාවක්. ගාථාවේ තේරුම සමතිත්තිකං මුවවිතසේ සිරී ඇස්සා වූ අනවශේෂකන් තේලපත්තං තෙල් පාත්‍රයක් බිඳක්වත් පිහිරෙන්නේ නැතුව යථා පරිහරයේ යම්සේ ගෙනියන්නේද ඒවන් සචිත්ත මනුරක්ෂේ එසේ තමාගේ සිත ආරක්ෂා කටයුතුයි. පත්ථයානෝ දිසං අගත පුබ්බං සිහිනිතින්වත් නොගිය විරු නිවන් දෙසට යනු කැමැත්තා විසින් සිත ආරක්ෂා කටයුතු විසින් එකයි ගාථාවේ කෙටි තේරුම. මුවවිතෙක් ඉරේ තියෙන මේ තෙල් පාත්‍රයක් විලක්වත් ඉහිරවන්නටුව ගෙනියන්න සමත් වෙනවා නම් ඒ වාගේ නොගිය විරු නිවන් දෙසට යනු පිණිස සමාගේ සිත ආරක්ෂා කටයුතු විසින් උපදේශයන් මේ සඳහන් වන්නේ. මේ දේශනයේ පැවැත්වීමට හේතුව මේකයි. සුභාග කියන නගරයක ශේතක කියන ජනපදයේදී ජනපද කල්යාණී සූත්‍රය නමින් විශේෂ සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. මේ ජනපද කල්යාණී සූත්‍ර දේශනාවේ අදහස මේකයි. බුදුරජාන් වහන්සේ සංඝ පරිසමතා දේශනා කරනවා, මානෙනි පංච කල්යාණී සමන්විත ජනපද කල්යාණී කියන රූප ස්වභාවයෙන් සමන්විත කාන්තාවක් ගැන මිනිසයන් අහන්න ලැබෙනකොට එයත් බොහෝ සෙයින් උනන්දු වෙනවා දකින්න යන්න. රූප රාජිනියක් වලින් දකින්න යන්න කැමති වෙනවා. ඒ අතරත එතුමිය වඩා නැතිනේ ගැයීමේ දක්ෂතාවයෙන් යුක්තයි කියලා ආරංචිනොත් තවත් උනන්දු වෙනවා. විශාල ජන සම්නිපාතයක් ඇති වෙන එතෙන්ද. එසේ නමුත් මහණෙනි, යම්කිසි පුද්ගලයෙකුට කාජ අපරාධකාරී කියලා හිතමු. ඒ පුද්ගලයාට දෙනවා මුවමිටෙක් පිරුණා වූ තෙල් පාත්‍රයක් එසේ තියාගෙන මේ ජන සම්බාධ නැද්දෙන් බිඳක්වත් ඉහිරවන්නේ නැතුව ගමන් කරන්න කියලා විධාන කරනවා. ඒ පස්යෙන් යනවා පඩුවක් අමෝරාගත් වදකේ. බිඳක් හරි මේ තෙල් ඉහිරුවොත් එතනම ගෙල ගසා දාන්නයි ඔහු කියනේම. මහණෙනි මේ කරන්න පුළුවන්ද බැරිද? කරන්න පුළුවන් නම් ඒ තැනැත්තා ජයග්‍රහණය ලැබෙන ජීවිත ආරක්ෂාව වෙනවා. බිලක්වත් ඔහුගෙන් තෙල් බිලක් ඉහිරුණොත් එහෙම එතනම ගෙල ගසා දමනු ලැබෙනවා. මානෙමි ඒ විදිහේ විශාල ජනසන්නිපාතයක් නැතුම් ගැයුම් කෙලි සෙල්ලම් නැද්දේ තෙල් පාත්‍රයක් විශේෂ තියාගෙන බිලක්වත් හැලෙන්නේ නැතුව ගෙනියන්න තරම් සතිමන්ත වෙනවා නම් ඒ වගේ නොගෙලිරු නිවන් ගමනට යාම සඳහා තමන් විශ්ිත ආරක්ෂා කටයුතු කියන නිදර්ශනය දක්වමනේ මේ ගාථාව දේශනා කෙලේ. ඒකට සරුවක්යන් වහන්සේ නිදසුනක් ඉදිරිපත් කළ ප්‍රසාගතයන් වහන්සේද පූර්ව ජාතියක මේ වාගේ හාස්කමක් සිද්ධ කළා කියලා. විශ්ව සංඝයා වහන්සේගේ ආරාධනෙන් එම තේලපත් ජාතක දේශනයේද පහදා දුන්නා. ඒක දිග දේශනාවක් කෙටියෙන් නිමයි. බෝසතාණන් වහන්සේ බරණැස් නුවර රජ පවුලේ රාජ කුමාරවරු 100ක් ඉන්න පවුලේ අන්තිමයා වෙලා උපන්නා. එකම රජතුමාගේ දරුවෝ 100යි. ඔක්කොම තේජවන්ත ඥානවන්ත පුත්‍රයෝ. එන් බාලම මේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ. ඒ කාලේ ඉසිපතනාරාම නිගදාගෙරි සිය ගණන් පසේ බුදුවරයන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ රජතුමා ඒ පසේ බුදුවරයන් වහන්සේලාට පදමඳුරට නිතර නිතර ආරාධනා කරනවා දානය සඳහා. බෝධිසත්ව කුමාරයන් වහන්සේ වඩාත්ම සමීපචාරීව සීල වතාවක් සිද්ධ කරනවා. දෙපා දෙවීම, පැන්තිලි ගැන්වීම, දන් බෙදීම, දානි වන්දනා අවසානයේදී ආතර දෝණය කර දීම ආදී සීල වතාවක් කරන මේ රාජ කුමාරයා. අනිත් කුමාරවරුන්ද වඩා සමීපචාරිය පසේ බුදුවරයන් වහන්සේ ඇසුරු කරනවා. 1000ක් මේ රාජ කුමාරයා හව ස්වාමීන් මට සාජ්‍ය ලැබෙයිද යම් විදියකින් කියලා. පසේ බුදුවරයන් වහන්සේලා පිළිතුරු දුන්නා දරුව ඔබට මේ රටේ රාජ්‍ය ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ අර ඉසේ තියාගත්ත තෙල් පාත්‍රයකින් බිලක්වත් හැලෙන්නේ නැතුව ගෙනියන්න පුළුවන් වගේ මනා සිහියෙන් මනා නුවණින් ගන්ධාර රටට යන්න සමත් වෙද්දී ඔබට ගන්ධාර රටේ දවස් 7කින් රාජ්‍ය ලැබෙනවා. හැබැයි මේ ගමනේ බොහෝම දුෂ්කර ගමනක්. මිනිස් වාසයක් නැති ප්‍රදේශවල අමනුෂ්‍යෝ ගන්ධාර නගර කියලා මවා ගන්නවා සල්පි. අසපින්නවෙන, කනපින්නවෙන, නැහැ ඒ ජීව කය පින්නවෙන නානා ප්‍රකාර විදිහේ සල්පි මවා ගන්නවා. ඒ අස්තෝ දිව්‍යාංගනාවන් වාගේ ශරසින ඒ යන්නේ නැත්තම් පොළවවා ගන්නවා. ඒගොල්ලෝ ගොදුරු කර ගන්නවා. ඒ වාට එහා නැතුව තමන් මනා සිහියෙන් මනා අවදියෙන් ඒ කාන්තාර මාර්ගෝලින් ගමන් කරන්න සමත් වෙතොත් ඔබට පුළුවන් මේ රාජ්‍ය ලබන්න ගංගා රටේ. ඉතින් මේ ඉතර යාලා මේ රාජකුමාරයා තේරුම් ගත්ත යන හැටි. මසේ බුදුවරයන් වහන්සේලා මේ රාජකුමාරයාට පිරිත් කියලා පිරිත් නූල් 500කට අතර දුන්නා. අපේ පිරිත් නූලකුත් දැවතුවා. උපදෙස් දුන්නා යම යනතන නවතින කොට පිරිත් නූල් වටේ ඇදගෙන වාඩි වෙන්න. අවදීන් සිටින්න කියලා. මේ විදිහට මේ බෝධිසත්ව රාජකුමාරයන් වහන්සේ මසේ බුදුවරයන් වහන්සේගේ උපදෙස් ලබාගෙන මෞපියන් දැවැඳලා යන්න පිටත් වුණා. ඒ අතර තව රාජකුමාරවරු ප්‍රශ්නෙකට සූදානම් වුණා. ඒකලට එකතු වෙන්නේ මෙතුමා කියා හිටියා ඔය කිසිවෙක් දෙන්නේ නැපා ඔය අතු අනුසරේ වැටෙන්න පුළුවන් මේ වාගේ අතරමඟ විපත්තියක් තියෙනවා මම යන්නේ සූදානම් වෙලා. පංචාය දසන්නත් දෙලලා මඟට අවශ්‍ය ආහාර පානත් ඔක්කොම ලෑස්ති කරගෙන මේ යන්නේ. දවස් 6ක්ම අතරමඟ නවතින්නත් සිදු වෙනවා. හත්වෙනි දාස තමයි ගන්ධාර රටට යන්න ලැබෙන්නේ. ඒ අතන මේ කුමාරුණු කිව්වා අපි යන්නේ තමුන් වහන්සේගේ සාධ්‍ය කාලය අපි සහයෝගය දෙන්නයි සමුන්නාසේ වගේ අපි ප්‍රවේශමෙන් එන්නම් කියලා කිසක් වුණා. නමුත් ඔය පස් දෙනාම අතරමඟදී එක එක්කෙනා අමනුෂ්‍යයන් ගොදුරු වුණා. මේ රාජකුමාරයා තනි වුණා. යන යනතන කෙරෙත් නූල් ඇදගෙන වාඩි වෙලා තමන් සතියෙන් ඉන්නවා. ඉරාගන්නේ නැහැ. ඔය අතර ඔය අමනුෂ්‍යයන් අතර බොහෝම දක්ෂ යක්ෂණියක් දිව්‍යාංගනාවක් වගේ බොහෝම රූපලාවන්‍යෙන් යුතුව මවාගෙන පස්සෙන් එනවා. මෙතුමාත් මේක ආරාධනා කරනවා. කෑම කන්න, වතුර බොන්න, හිරේක ගන්න මේක දිහා ආරාධනා කරනවා. උනාසේ දන්නවා මේ යක්ෂණියක් බව. හැරෙන්නේ බලන්නේ නැතුව ආයුධ සන්නද්ධව එතුමා ප්‍රවේශමින් ගිහිල්ලා ගන්ධාර රටේ නගරයක පිහිටෙන්නේ ඉස්සරේ තියෙන අම්බලමක් මේකට ඇතුල් වුණා. කෙරෙක් නෝල රාමත ඇදගෙන ඇතුල් වුණා. යක්ෂණියට ඇතුළට යන්න බැරුව පදිපනේ වාඩි වුණා. එදා හවස් වරුවේ දාසපුරාම උයනේ සැරිසරු රජතුමා සතුනි වෙරෙන් ඇසා පිටින් නගරයට එනකොට මේක දැක්කා. බොහොම ලස්සන රාජකුමාරිකාවක් වාගේ මේ කාන්තාව පෙනුනේ. රජතුමා එමසෙකොටකින් කිව්වා, අර බලන්න කවුද? මොකද මේ තනියෙන් ඉන්නේ ඇඳිර ඇටේගෙන වෙලාවේ. එමසියාගෙන් කිව්වා, මොකද මේ තනියෙන් ඉන්නේ කියලා. කිව්වා, මගේ ස්වාමියා ඇතුලේ ඉන්නවා, මට එන්න දෙන්න, මං එක තරහ වෙලා. පස්සේ එමසියා ඇතුලට ගිහිල්ලා රාජකුමාරයෙන් ඇහුවා, මොකද මේ තමන්ගේ බිරිඳ මෙච්චර සුකුමාල බිරිඳ පිට කියලා ඉන්නේ? ආරක්ෂාව නැහෙනේ. නෑ, මගේ බිරිඳක් නෙමෙයි, යක්ෂණියක්. මා ඇසේ පැමිණි ප්‍රශ්නාවම කෑවේ ඔය යක්ෂ තමයි. මාත් අල්ලා ගන්න එන්නේ, මල් ළඟට එන්න පුළුවන් කමක් නැහැ කිව්වා. පස්සේ ඇවිල්ලා ආයමත්තේ කාන්තාවට කිව්වා, ඔබ යක්ෂණියක් කියන්නේ? ඔව්. ස්වාමි වරුවම තමයි තරහ වුණාම යක්ෂණිය කියනවා, පෙරේති කියනවා. මගේ ස්වාමියා තමයි කිව්වා. පස්සේ ඉතින් රජුලුවන් ගිහින් කිව්වා, මෙන්න මෙහෙමයි දෙන්නගේ කතාව. පස්සේ රජුලු හොඳට මොලා වෙලා, දැන් ස්වාමී අතහැරියා නම් රාජ සංසිකා එන්නේ කියන්නේ කියලා ඇතාවකට ගෙන්න ගත්තා. ඉතින් මේ යක්ෂණයක් බව දන්නේ නැහැ. මාලිගාවට ඇතුල් වෙලා රාත්‍රී භෝජනින් පසුව මෙතුමිය කිව්වා, අනේ ස්වාමීනි, මං ආගන්තුක කාන්තාවක් නේ. දෙවියන් වහන්සේ මට මේ රටේ බලතල දෙන්නේ නැත්නම් මං අසරණ වෙනවා. ඒවා බලතල දෙන්න පුළුවන් කමක් නෑ රටේ. එහෙනම් මට මාලිගාවේ ඉවත් වාදී බව දෙන්න. ඒක පුළුවන්. අන්තිමේදී මේ රාජ්‍යරෝ කොච්චර මුලා වුණාද කියනවා නම්, රාගේ මහේෂිකාවක් හැටියට අභිෂේක කරගත්තා. ඉතින් මෙතුමියගේ උපායශීලීත්වයෙන් රජතුමා දැඩිසේ නින්දට වැටුණා. අන්තිමේදී අහසින් ගිහිල්ලා තමන්ගේ යක්ෂ පුරයන් ඔක්කොම එක අස්වන ඇරිලා රජතුමා ඇතුළු විශෝවරු සේවක සේවික ඔක්කොම කාල විනාශ කළා. පසුදා උදෑසන රාජසේවයේ තෙන්නේ නැති මිතුරුන්ද දොර අරින්නේ නැති නිසා වඩුමහසුරේ එකතු වෙලා දොරවල් කැටුවා. දැලොම ඔක්කොම යටි සැකෙවි. පස්සේ හැමෝම විශ්මයට පත් වෙලා ඉන්න අතර අර කතාව ගනුදෙනු කළ ඇමතියා කිව්වා, මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් ගිය හන්දෑවේ අපට සම්මුඛ වුණා නේද? අපි යම් බලන්න අර අම්බලමේ හිටියේ පුජ්‍යලයා සම්මුඛ වෙන්නේ කියලා. ගින් ඇවිල්ලා සාකච්ඡා කරනකොට සැබෑම රාජපුත්‍රයෙක්. ගින් මේ සියල්ල විසඳාගෙන රාජකුමාරයා රාජ්‍ය දුන්නා. මේ ප්‍රවෘත්තියේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දේශනා කරනවා. ඒ කාලයේ සමන් විහිිතේ පිරිවර මේ බුදු පිරිසයි. එදා ඒ කාලයේ මේ විදිහට ආරක්ෂා සහිතව සම්පජානකාරීව ගමන ගිහිලා රාජ්‍යයට පත් වුණේ සමන් වහන්සේ කෙනෙකු පහදා දුන්නා. මෙතෙන්දී පැහැදිලි කරන්නේ සිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධ උපදේශ පන්තියක්. ඒ කියන්නේ දුර්ග මාර්ගයේ කමනුෂ්‍යයන්ගේ මාර්ගයක ජයවා ගෙවෙලා රවටන වෙලාවේ ජීවා සැවතෙන්නේ නැතුව මනා සිහියෙන් මනා නුවණින් මනා අවදියෙන් යුතුව හද්දා ශක්තිස්සේ දුර්ග මාර්ගික ගමන් කරන රාජ්‍යයට පත් වුණේ සිත ආරක්ෂා කරගත්ත නිසායි. ඒක මාතෘකා කරගෙනයි සරුවක්යන් වාසේ මේ ජනපද කල්යාණේ සූත්‍රය විවරණේ දෙලෙයි. ඒ දේශනාව තුළින් බොහෝ දෙනෙක් මඟ ප්‍රණිවන් සුව අවබෝධ කළා. දැන් අපි සලකා බලමු ගාථාවේ අභ්‍යන්තරය. මේ ගාථාවේ සඳහන් කළා මුලතම නිදසුනක්. ඒ කියන්නේ මෝවිතෙක් පිරුණා වූ තෙල් පාත්‍රයක් තියෙනවා. මේ තෙල් පාත්‍රයේ දෙනවා යම් කිසි වරදක් කළ පුද්ගලයෙකුට එසේ තියාගෙන යන්නර ජනපද කල්යාණයේ නැතුම් ගැවුම් දක්වන කෙළවර මැද්දෙන් යන්න. එක බිනක් හරි හැරුණා නම් එතනම ඝාතනය කරන්නයි මේ මෙතෙ වෙති වෙන්නේ. මේක නිදසුන් කෙරේ චිත්ත දාමනේ සඳහා ගන්න පිළිවෙත් මගටයි. ඉසේ තියෙන තෙල් පාත්‍රය වගේ තමයි කායගත සතිය. ප්‍රතිපත්තාන භාවනාවක් කායගත සතිය. බිලක්වත් හැලෙනවා නම් ඒ තමයි කායගත සතියෙන් ලෙන් වෙන වෙලාව. එයින් හිත විසිරෙන වෙලාව. ඝාතනය කරන්න කඩු අමෝරාගෙන එන වදකයා වගේ තමයි ක්ලේශ ධර්ම. ඒතොට මේ කියන ක්ලේශ ධර්මයන්ට යට නොවන හැටියට බිලක්වත් පිළිරෙන්නේ නැතිව සතෝ සම්ප්‍රජානකාරීව කායගත සතිය වඩනවා නම් නොගේරු නිවන් දැකට ආගත හැකි වෙනවා කියන එකයි බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ. දැන් අපි සලකා බලමු මොකද්ද මේ චිත්තේ චිත්තේ කියන්නේ කියලා. ජාති කවුරුත් දන්නවා විශේෂයෙන් අභිධර්මයේ ගැන උගත්තා හොඳට දන්නවා චිත්තේ කියන්නේ මොකක්ද කියලා. ඒක රැකගන්නේ කොහොමද කියන එකත් අපි දැක ගන්න ඕනේ, දැනගන්න ඕනේ. චිත්තේ කියන්නේ පුදුමාකාර ඇහැට පේන්නේ නැති අරූපී ධර්මයක්. පරම ධර්ම හතරක් තියෙනවා බුදු දේශනාවේ. චිත්ත පරමාර්ථයේ, කායිකිත පරමාර්ථයේ, රූප පරමාර්ථයේ සහ නිර්වාණ පරමාර්ථයේ කියලා. ඒ නිර්වාණ පරමාර්ථයේ කියනෙම ලෝකෝත්තරයි. චිත්ත පරමාර්ථයේ කොටසක් ලෞකික කොටසක් ලෝකෝත්තරයි. කායිකිත පරමාර්ථයේ කියෙමයි රූප පරමාර්ථයේ කියෙම ලෞකිකයි. ලෝකේටයි තියෙන්නේ. මේ චිත්ත පරමාර්ථයේ එකල චිත්තය කියන්නේ මොකක් නිසාද? චිත්තය කියන්නේ යම්කිසි අර්ථයක් නිමිති කරගෙනයි. චින්තේ තේටි චිත්තං ආරම්මණං විජානාති ඇති අත්ෝ. අරමුණු දැනගන්නේ, අරමුණු සිතන්නේ යමක්ද, ඒක තමයි චිත්තය කියන්නේ. තං චින්තන ලක්ෂණං එය අරමුණු දැනගන්නා ආකාර ලක්ෂණයයි කියන්නේ. සුබ්බංගම රසං කායික ධර්මයන්ගේ පෙරමුණු වීම තමයි මේ ක්‍රියාකාරීත්වය. කායික ධර්මයන්ගේ පළෙන් පෙරමුණු වීම තමයි ක්‍රියාකාරීත්වය. ඒ වගේම අනුපච්ඡේද පටිපට්ඨාන පරම්පරාව නොසිඳී යාම තමයි වැටෙන ආකාරය. නාම රූප පදස්ථානං නාම රූප දෙක තමයි සිතට ආසන්නම හේතුව. සිතේ ලක්ෂණය චින්තනයයි. සිතේ ක්‍රියාකාරීත්වය සාධිත යන්නේ පෙරමුණේ පවස්නා බවයි. නායකත්වයෙන් පවස්නා බවයි. සිත වැටෙන ආකාරය අතරක් නැරේ පවතින බවයි. එකින් එකට ධම්මල් පුරුත් වෙලවාග සිතින් සිතට ගැලපේනවා. ඒක චිත්ත නියාමයයි. සිතට ආසන්නම හේතුව තමයි නාමයේ රූපය. නාමයයි රූපය දෙක පිහිට කරගෙන තමයි සිත පවතින්නේ. මේ සිතේ තියෙනවා ලක්ෂණ හයක්. විචිත්ත කරණ චිත්තං අත්තනෝ චිත්තකායවා චිත්තං කම්ම කිලේසේහි චිත්තං සායතිවා තථා කිනෝති අත්ත සම්සානං විචිත්තාරම්මනං චිතාති. මේ ටීකාගත ගාථාවක්. සිත ඇඳෙමින් සඳහා අධ්‍යක් වූ අර්ථ හයක් මෙතන තියෙනවා. විචිත්ත කරණා චිත්තං චෙත කියන දේ විචිත්‍රු දේවල් සිද්ධ කරනවා. මේ ලෝකේ යම් තාක් නිර්මාණ කියනවා නම් මේ නිර්මාණයේ කර්තෘතුමා තමයි සිත. ගෙවල් හදන්නේ සිත. යාන වාහන හදන්නේ සිත. අවියවද හදන්නේ සිත. චිත්‍ර කර්ම හදන්නේ සිත. චෛත්‍යයක් හදන්නේ සිත. යාරයක් ගොඩනැගිල්ලක් ඉදි කරන්නේ සිත. පාරවල් හදන්නේ සිත. එවාගේම දරුවන් හදන්නේ සිත. ශිෂ්‍යයන් හදන්නේ සිත. රටක් හදන්නේ සිත. ලෝකය හදන්නේ සිත. මහපොළොව හැදෙන්නේ සිත නිසා. හිතන්න පුළුවන් මේ මහපොළොව නම් මැව්වද කියලා. නෑ, මැව්වන්නේ මේ සිත ප්‍රත්‍ය කරගෙන මේ මහපොළොව පවා හැදිලා තියෙන්නේ. ඒක දිග කතාවක්. ඒසා ලෝකේ යම් තාක් විචිත්‍ර දේවල් නිර්මාණය කරනවා නම් දැන් ඈත කාලයට වඩා මෑත කාලයේ පුදුම දේවල් සිතෙන් නිර්මාණය කළ තියෙනවා. යම් කිසි නිෂ්පාදනයක් කරන්නේ සිතනේ පළමුවෙන් නිෂ්පාදනය කෙරෙන්නේ. භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න නම් සිතෙන් හිතලා තමයි ඒක නිෂ්පාදනය කරන්නේ. ඒක නිසා විචිත්‍ර දේවා නිෂ්පාදනය කිරීම අර්ථයෙන් සිත විචිත්‍ර කරනාර්ථයෙන් චින්තේ චිත්තේ කියලා කියනවා. අත්තනෝ චිත්තතාවේවා මේ සිතේ ස්වභාවයෙන්ම විචිත්‍රයි. තමාම විචිත්‍රයි. වෙලාකට සන්තෝෂ සිත. වෙලාකට අඬන සිත. වෙලාකට ශෝකාන්විත සිත. වෙලාකට ඇලෙන සිත. වෙලාවකට තරහ සිත. වෙලාකට ඉහිමිච්ච සිත. වෙලාවකට බයජනක සිත. ඔය වාගේ එක එක ආකාරයෙන් විශ්වලා ගන්න. එක එක ආකාරයෙන් සිත විශ්වලා ගන්නවා. ඒ ඒ ක්‍රියාකාරීත්ව වඩා මේ සිතේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අන්න ඒක නිසා තමාම තමා විචිතුරුයි. වෙලාවට ධානලාභී සිත. වෙලාවට අභිඥාලාභී සිත. වෙලාවට මාර්ගපාලාභී සිත. වෙලාවට ධානලාභී ඥාන සමාපත්තිලාභී සිත. ඔක්කොම සිතේ ස්වභාවය විචිතුරුයි. ඒක නිසා විචිතුරු වර්ථයෙන්ද සිත සිත්තේ කියලා කියනවා. අත්තනම චිත්තතාවයවා. සිතං කම්ම කෙලේසේහි. අනික මේ සිත ගොඩ නැගිලා තියෙන්නේ කර්මක්ලේශය කියන නිසායි. ඔය චිතේ චිතේ කියන්නේ දැන් අපි ප්‍රේතිය කියලා කියන්නේ ගොඩ නැගුවා අර්ථයෙන්. චෛත්‍ය කියනවා. ඒ වගේ මේ චිත්ත සංකානේ ගොඩ නැගුණේ කවුරු නිසාද? කම්ම කෙලේසේහි. කර්මයයි ක්ලේශයයි දෙක නිසා මේක ගොඩ නැගිලා තියෙනවා. ඒ කොහොමද සිද්ධ වෙන්නේ? නිදසුනක් වශයෙන් කියනවා නම් දැන් අපි මනුෂ්‍ය ලෝකෙ උපන්නා. මේ මනුෂ්‍ය ලෝකේ ප්‍රතිසන්දි ගන්නා ලද සිත කර්මයයි ක්ලේශයයි නිසා උපන්නේ. ඒ කොහොමද? පූර්ව ජාතිය අපි යම් තැනක ජීවත් වෙ සිටියා. පූර්ව ජාතිය අපි හිතුවා මනුෂ්‍ය ලෝකෙ උපදින්න ඕනේ කියලා. අද ඒවා මතක නැහැ. එදා හිතුවා. ඒක තේරුම් ගන්න පුළුවන් අද මනුෂ්‍යයන්ගේ සිතිවිලි අරුව. දැන් අද මිනිස්සු හිතනවානේ අනේ මේ මනුෂ්‍ය ලෝකේ නම් දුකයි දෙව්ලෝකේ යන්න නැත්තම් හොඳයි කියලා හිතනවානේ. ඒ වාගේ එදා අපි හිතලා තියෙනවා මනුෂ්‍ය ලෝකේ යන්නම් හොඳයි. මොකද පින්දාම් කරගන්න. මනුෂ්‍ය වාසයෙන් උපන්නොත් දන් දෙන්නේ ශ්‍රී ලක්ෙන්ද භාවනා කරන්න බණ අහන්න ආගමික වැඩ කරන්න පුළුවන් කියලා එදා අපි අහලා තිබුණා. ඒතකොට අපි එදා මනුෂ්‍ය ලෝකේ යන්න හිතනකොට මේ මනුෂ්‍ය ආත්මයේ කියන එක නාම රූප දෙකක් බව හිතුවේ නැහැ. ස්කන්ධ පහ ආතන 12 ධාතු 18ක් කියන හිතුවේ නැහැ. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුක්ත නාම රූප පරම්පරාවක් කියන හිතුවේ නැහැ. ජාත ජරා ව්‍යාධි මරණයන් දෙපත්ත නාත්මයක් කියන හිතුවේ නැහැ. අන්න හිතුවේ නැති එකට කියනවා අවිද්‍යාව කියලා. අන්න ක්ලේශයක් පහළ වුණානේ. ඊළඟට අපි එදා හිතුවා මනුෂ්‍ය ලෝකය තමයි හොඳම තැන කියලා. අන්න ඒක තැළුම් කරන්නේ අන්න තෘෂ්ණාව. අනුපස්ක්‍රේතිය. ඊළඟට මට මනුෂ්‍ය ලෝකයම ඕනේ. මනුෂ්‍ය ආත්මාත්මීය භාවයක්ම ඕනේ. අන්න උපාදානය කරන්නේ. දැන් අවිද්‍යාවයි සංනාවයි උපාදානය තුන අකුසල සිතක ඉඳා පහළ වුණා. ඒක මේ අපාගාමි අකුසල ඇතිවෙම නෙමෙයි. කුසල කර්මයක් කරන්නේ උපනිෂ්ණේ වෙච්ච අකුසල සිත. ඒතකොට අවිද්‍යාවයි සංනාවයි උපාදානයයි කියන ක්ලේශ ධර්මයන් එතන පහළ වෙනකොට චේතනාවක් පහළ වුණා ඉත සුදුසු පින්කමක් කරන්න. ඒක දානයක් දෙන්න, සීලයක් රකින්න, භාවනාවක් කරන්න, කවර හෝ පින්කමක් කරන්න එදා හිතේ චේතනාවක් පහළ වුණා. අන්න කර්මය. ඒකට කියන්නේ සංකාර කියලා. මේ චේතනාව අනුව ඊට සුදුසු කර්මයක් රැස් කළා. මේ කර්මය රැස් කරනකොට අන්න ඒකට කියන්නේ කර්ම භවය කියලා. සොරේ සංස්කාරයේ මුලින් ඇති වුණා ඊළඟ කර්ම භවයේ සිද්ධ වුණා. අන්න කර්ම ක්ලේශයන් එකතු වෙලා කුසල කර්මය සිද්ධ වුණා. ඒ අකුසල චේතනාවල් කුසල සිතේ පහළ වුණා නෙමෙයි ඒක පුරෝගාමී වශයෙන් පහළ වෙලා උපනිශ්‍රය වුණා. උපනිශ්‍රය වීමෙන් තමයි කුසලේ පහළ වුණේ. ඒතකොට කර්ම කියන චේතනාවයි චේතනා සම්ප්‍රයුක්ත චිත්තචෛතසික ධර්මයි කියන කර්ම භවයයි ඊළඟට අවිද්‍යා සංඥා උපාදාන කියන මේ ප්‍රධාන හේතු තුනකුත් ඔකට ප්‍රත්‍ය වෙනවා. ඒ හේතු තුන පමණක් නෙමෙයි. ඔය හේතු තුන පහළ වෙන සිටියේ තියෙන චිත්තචෛත ධර්ම 20ක්. ඒ ඔක්කොම මේ ප්‍රේත ධර්මයන්ද පක්ෂපාත උඩ. ඒ මොනවද? පළවෙනි ලෝභ මූල අකුසල කිසේ කියලා හිතමු. පළවෙනි ලෝභ මූල අකුසල හේතුයේ තියෙනවා ධර්මතා මිශ්‍රා. සර්වචිත්ත සාධාන හතක් තියෙනවානේ. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතින්ද්‍රිය, මනසකාර කියලා හතක් තියෙනවානේ. ඒ හතයි ප්‍රකේණික කියලා හයක් තියෙනවානේ. විතර්ක, විචාර, අභිමෝක්ඛ, විරිය, ප්‍රීති, ඡන්ද කියලා 13යි. ඕවාකින් කුසල් පැත්තට සාධාන වෙනවා. නමුත් මෙතන අකුසල් සිතේ එකතු වෙනවා. ඊළඟට අකුසල් ඡායසික වශයෙන් මෝහ, අහිරික, අනුත්තප්ප, උද්දච්ච කියලා මෝහ චතුස්කයේ පහළ වෙනවා. දැන් ඒතකොට 17යි. ඊළඟට ලෝභ, දිට්ඨි කියන අකුසල දෙකක් පහළ වෙනවා. 19යි. සිතත් එක්ක 20යි. දැන් ඒතකොට එතන මෝහ කියන්නේ නෙන්න අවිද්‍යාව. ලෝභ කියන්නේ නෙන්න තණ්හාව. දිට්ඨි කියන්නේ නෙන්න උපාදානය. මේ ප්‍රධාන තුන එකතු වෙලා චිත්තචාර ධර්ම විශක් එක සිතේ පහළ වුණා. ඒ පහළ වූ ධර්ම තමයි ප්‍රේත ධර්ම හැටියට හඳුන්වන්නේ. අර සර්වචිත්ත සාධාන ප්‍රකේණක කියන ඡායික 13ක් මේ ක්ලේශයන් එකතු වුණා. පක්ෂපාත වුණා, සහයෝගී වුණා. ඉතින් ඒ ධර්මතා සියල්ල ප්‍රත්‍ය වුණ කුසලයක් කරන්නේ. උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් තමයි ඒ කුසලයේ සිද්ධ වුණේ. ඒත් ඒ කර්මය නිසා මරණාසන්න මොහොතේදී ඔය මරණාසන්න ගවම් වියේට කුසල කර්මයේ සිහි වුණා. අන්න සිහිවීම නිසා ඒ භවයේ චුතේ තනතුරු ඒ කුසල කර්මයේ සංරූපව මෙලව අපපටිසන්දි විඥානයේ පහළ වුණා. පටිසන්දි විඥානයේ තනිකර පහළ වුණා නෙමෙයි. පටිසන්දි විඥානයත් එක්ක ඡායසික ධර්මයි කර්මජ රූපය මේ දෙගොල්ලම පහළ වුණා. එතකොට ඒ ඡායසික ධර්මයට කියන්නේ නාම විලාද රූපයට රූප කියලා. නාම රූප දෙක පිහිට කරගෙන පටිසන්දි විඥානයේ පහළ වුණා. ඒ පටිසන්දි විඥානයේ අපි හිතමු සෝමනස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික රණී මහා කුසලයක විපාකයක් කියලා. එහෙනම් මේ සිතේ තියෙන චිත්ත ඡායසික ධර්ම 34ක් තියෙනවා මොනවද? අර මුලින් කියපු සාරෝචිත සාධාන 7යි, ප්‍රසේනක 6යි, 13යි. සෝබන සාධාන 19ක් තියෙනවා. සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්‍ර මග්ගසතා 7යි. කාය පස්සන්දි, චිත්ත පස්සන්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය සම්මඤ්ඤතා, චිත්ත සම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය උජ්ජුකතා, චිත්ත උජ්ජුකතා කියලා අකන 12 19යි. ඒ 19 අපෙන 13යි, 32යි. සඥා ඉන්ද්‍රියවත් අමෝහ චෛතසිකය 33යි. චිතත් එක 34යි. දැන් මෙන්න මේ ධර්මතා සියල්ල අද පටිසන්ධි විපාක සිතේ පහළ වුණා. ඒසවතේ චෛතසික ධර්ම 33 නාමයයි. ඒ චෛතසික ධර්මත් චිත චෛතසික ධර්මයත් එක පටිසන්ධි රූප කලාප තුනක් පහළ වුණා. කාය දශක, භාව දශක, වාචික දශක කියලා. රූප මිති තුනක් පහළවන 10 මිති තුනක්. එයින් කාය දශක පිරියේ පතනී, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රේ කාය ප්‍රසාදී. ඔය 10යි. භව දශක පිරියේ අර වගේ පතනී, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රේ භව රූපයයි. 10යි. වස්තු දශක පිරියේ පතනී, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රේ හදේ වස්තු. ඔය කියන රූප 10යි. මේක තමයි එතන පහළ වෙච්ච කර්මජ රූප නිති 3. ඒතකොට මෙන්න මේ පදසන්දේ විඥානය කවුරු විසින්ද ගොඩනැංගුවේ උපදෙවියේ අර මුලින් සඳහන් කළ පූර්ව භවයේ කර්මයයි ක්ලේශයයි නිසානේ. අන්න ඒකයි චිතං සම්ම කිලේශේහි කියලා වදාළේ. දෝර කර්ම ක්ලේශයන් විසින්නේ මේ පටිසන්දි විඥානේ ගොඩනැගුවේ. පටිසන්දි විඥානේ ගොඩනැගුවාට පස්සේ මොකද වෙන්නේ? භවාංග සිත්තේ ලියනවා. ඊළාට මනෝද්වාරික වශයෙන් භවනිකාන්තික ලෝභ සිත්තේ ලියක් පහළ වෙනවා. ඊළඟට මාස් මේ සති 11ක් ගියාට පස්සේ ඒ సంతානයේ අවශ්‍යයේ චක්ඛෝ, ශෝතේ, ඝාන, දිව, ප්‍රසාද රූපස් පහළ වෙනවා. ඒවා පහළ වුණාට මව කුසේ ඉන්නේ කාලේ වෙන අරමුණු ගන්නේ නැහැ. නමුත් මනෝද්වාරික වශයෙන් කුසල වූද අකුසල වූද ජවන් සිත් පහළ වෙනවා මව කුසේ ඉන්නේ කාලේ. ඒ කාලේ මව කුසේදී දරුවා හිතන දේ තමයි මවතුමට දොළ දුක කියලා හැදෙන්නේ. මවතුම හිතන දේවල් දරුවාටත් දැනෙනවා. එනිසා දෝහල කියන දෙන්නාගේ හිත එක්කාසියලා තමයි දරුවා වැඩෙන්නේ. දෙමාපියෝ හොඳ දේවල් හිතනවා නම් දරුවාට හොඳ අදහස් පහළ වෙනවා. දෙමාපියෝ නරක දේවල් හිතනවා නම් දරුවාටත් නරක හිතිනේ පහළ වෙනවා. ඔය වගේ මාස 8ක් 9ක් 10ක් මව කුසේ අවහිර වෙලා ජීවත් වෙලා මෙලව එළියේ දකිනවා. දැන තේන වාසතේන කොට ඉඳුරම් මුහු කුරා ගියාම තමයි මේ సంతානයේ මේ අරමුණු ගැනීමෙන් ලෝභ දෝෂ මෝහ ආදී උපක්ලේශات අලෝභ අදෝ සමෝහ ආදී කුසල මූලස් පහළ වෙන්න ලැබෙන්නේ. එනිසා සරුවක් යන වාසයේ දේශනා කළා සබස්සර නිදම් විච්ඡේ චිත්තං සංචකෝ ආගන්තුකේහි උපක්ලේහි උපක්ලේශං කියලා. ප්‍රතිසම්මේ ජනක කර්මයෙන් හටගත් විපාක විඥානේ බොහොම පිස්කිරිසුදුයි. ඒ ලෝභ දෝෂ මෝහ උපක්ලේශ සමුදාචාර වශයෙන් නැහැ. ඒකිත පිරිසිදු ඒකයි පබස්සර නිදන් කියා දේශනා කළ ඒකිත බොහොම පිරිසිදුයි. නමුත් දැන තේන වාසයේදී දොරටු අයින් ගන්න අරමුණු අනුව අයෝනිසෝ මනසකාරය නිසා හිත අපිරිසිදු වෙන්න පටන් ගන්නවා. උපක්ලේශයන්ගෙන් අපිරිසිදු වෙනවා. ඒකයි සරුවක් යන වාසයේ තන දේශනා කළේ. ඒකෝ ඊළඟ සඳහන් වෙන්නේ සිතං සම්මේ කෙලේශේහි සිතං සායති වාසත. හතරෙනි අර්ථයෙන් සිත පිළිබඳ අර්ථය හතරෙනි එක මොකක්ද? සිතං සායති. සිතං කියන්නේ ගොඩනැගූ ආත්ම භාවය. මේ ගොඩනැගූ ආත්ම භාවය සායති රකිනවා. ඒකෝත මේ කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගූ ආත්ම භාවය සිත ආරක්ෂා කරගන්නවා, සිත රකින්නවා, සිත සැක ගන්නවා. ඒක නිසා චිත්තං කියලා කියනවා. කොහොමද ඒක ගන්නෙ? දැන් පටිසන්ධිගත සිතෙන් අනුතුරුව පහළ වෙන මේ භවංග සිත්තේලිය මෙන්න භව සංග භූතං භවංගං කියලා හඳුන්වනවා. මුළු ජීවිතේම රැක බලා ගන්න චිත්ත පරම්පරාව තමයි භවංග චිත්ත පරම්පරාව. මේ භවංග චිත්ත පරම්පරාව බොහොම ශාන්ත ස්වභාවයෙන් යුක්තයි. ඒකට කියනවා නිරුත්සාහ ශාන්ත ස්වභාවය කියලා. දැන් අපේ సంతානයේ ජීවත් වෙන කාලේ වැඩිම පහළ වෙන්නේ භවංග සිත්මයි. ජවන් සිත් වශයෙන් චක්ඛුද්වාරික ජවන් සිත්, සෝතද්වාරික, ඝානද්වාරික, ජීවාද්වාරික, කායද්වාරික, මනෝද්වාරික ජවන් සිත් පහළ වෙනවානේ. ඒ පහළ වෙන්නේ වැඩිම ගානේක චිත්ත වේතයක දීති සිත් වශයෙන් ලැබෙන 14යි. ඔය අතර කෝටි ප්‍රකෝටි ගානක් යන භවංග සිත්. ජවන් වේතයක් අතර සිය ගණන් දහස් ගණන් කෝටි ගණන් භවංගී තමයි පහළ වෙන්නේ. ඔය භවංගීයෙන් තමයි යසේ ශරීරයෙහි කර්මජ රූපය සියල්ලම සංරක්ෂණය කරන්නේ. කර්මජ රූප අපි පරිසන්නේ ජනක කර්මයෙන්නේ චක්ඛු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ධාන ප්‍රසාද රූපය, ජීව ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය, භාව රූපය, ජීවිතේන්ද්‍රය රූපය, අධේ රූපය, මේවා කර්මජ රූප. බවන් ජනක කර්මයේ පිහිට කරගෙන උපස්ථාමක කර්මයන්ගේ සහාය ලබාගෙනයි පවතින්නේ. එතකොට ජනක කර්මයේ යම්තාක් ශක්තිමන්ත නම් ඒ තරමතේ මේ රූප පරම්පරාවයි නාම පරම්පරාවයි ජීවත් වෙනවා. ඒ ජනක කර්මයාගේ ශක්තිය සිඳුනා නම් අන්න එදාට මේ නාම රූප ඇද වැටෙනවා. එතකොට ඒ ජනක කර්මයෙන් තමයි පටිසන්ධි භවංග චිත්ත තේලියේ පවතගෙන යන්නේ. එනිසා මේ ස්කන්ධ කූඩුව නැමෙති සෛත්‍යය නැත්තන් චිත්තකය පාලනය කරන්නේ නිසා අර්ථයෙන් චිත්තං කියලා හතරෙනි අර්ථයෙන් සිත හඳුන්වනවා. කිනෝති අර්ථ සංතානං ඔන්න පස්වෙනි අර්ථය. කිනෝති අර්ථ සංතානං මේ සිත ආත්ම භාවය වර්ධනය කරනවා. ගොඩනගනවා. ඒ කොහොමද ගොඩනගන්නේ? ලැබෙන ලැබෙන ඇහැට යමක් දැක්කත් කනට යමක් ඇහුණත් නාසිකාට යමක් අරමුණු වුණත් දිවට යමක් අරමුණු වුණත් කයට අරමුණු වුණත් හිතෙන් අරමුණු දැක්කත් එක්ක ලෝභය එක දෝෂේ එක මොහය. ලෝභේනවා නම් ලෝභ මොහ. දේශේනකොට දේස මොහ. ඒ අනුව කර්ම සිද්ධ කරනවා. පස්පව් කරනවා, දස අකුසල් කරනවා, සමාද පංචානන් තරිය ප්‍රවා කරනවා, නානා ප්‍රකාර අකුසල් රැස් කරනවා. මේකෙන් මොකද වෙන්නේ? දුක්ඛ සාගත ස්කන්ධ පරම්පරාව වර්ධනය කරනවා. ඒ වගේම සද්ධාව, සීලය, ශ්‍රද්ධය, ත්‍යාගය, ඥානෙ මේවා උපදවාගෙන දන් දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා, දෙව්ලෝ පතනවා, බඹලෝ පතනවා, රජසප පතනවා, ධන සම්පත් පතනවා, රූප සම්පත් පතනවා, මේවා කරමින් මේ භව සංසාරයේ දිගට පවත්වා ගන්න ප්‍රාර්ථනා කරනවා. ඒතෝතනි ස්කන්ධ පරම්පරාව මෙලවත් මතුවටත් සැපෙන් හෝ දුකෙන් හෝ පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වෙන්නේ සිතයි. ඒකට කියන කිනෝත් යත් සංචානං ආත්ම සංචානේ වර්ධනය කරනවා. ආත්මා පරම්පරාව වර්ධනය කරනවා. ඒ අර්ථයෙන් මේකද සිත්තේ කියලා කියනවා. විචිත්තා රම්ම නන්තික ඒ කියන්නේ මේ සිත විෂතුරු අන්දමින් අරමුණු ගන්නවා. එකම නෙලාවේ නොයෙක් වැඩ කරනවා. මේ ඇහෙන් දකිනවා, කනෙන් අහනවා, සුවඳක් ගඳක් නිදිනවා, රසක් නිදිනවා, ස්පර්ශයක් නිදිනවා, හිතනොත් හිතනවා, බුදුම නිදියට බුදුම ශීඝ්‍ර ගාධාවනේ මේ සිත අරමුණු ගන්නවා. ඒ සිත අරමුණු ගැනීමේ ශීඝ්‍රත්වය බොහොම විචිත්‍රයි. අන්නේ කෙනෙක්ලා විෂතුරු අර්ථ විෂතුරු අරමුණු ගන්නා බැවින්නේ සිත්යේ සිත්යේ කියලා කියනවා. දැන් ඒකෝට මේ වාගේ තේරුම් හයකින් මේ සිත හඳුන්වලා තියෙනවා. විෂිතුරු දේ නිර්මාණය කරන අර්ථයෙන් සිත්යේ. සමාම විෂිතුරු දරින් සිත්යේ. කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුන නිසා සිත්යේ. වාගේම කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු ආත්මාවේ රකින නිසා සිත්යේ. කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු ආත්මාවේ වර්ධනය කරන නිසා සිත්යේ. විෂිතුරු අරමුණු ගන්නා දරින් සිත්යේ. කොන සිත්යේ අර්ථ හයක් මෙතන ප්‍රකාශ වුණා. ඊට දැන් මේ චිත්තය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආරක්ෂා කරගන්න කියලා. මේ චිත්තයේ ප්‍රභේද වශයෙන් තියෙනවා මේ 89ක් සංක්ෂේපයෙන් 89ක් විස්තර වශයෙන් 121ක්. ඒ 89 කියන්නේ ලෝකෝත්තර සිත් අටක් එක්ක ලෝකෝත්තර සිත් පහකින් තියවොත් ලෞකික වශයෙන් ලැබෙන සිත් සියල්ලම ලැබෙන්නේ 81යි. ඒ 81නොත් රහතන් වහන්සේලාට පමණක් ලැබෙන කොටසක් වෙන එක වෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ මහා ක්‍රියා 8යි, අසිතෝත්පාදයයි 9යි, මහාගත විපාම ක්‍රියා 9යි 18ක් තියෙනවා. ඔය 18 රහතන් වහන්සේලාට පමණයි ලැබෙන්නේ. ඒ ටිකක් වෙන් කරලා ගන්න ඕන. ඒක රහත් භූමියට ඇති නිසා. ඒ හැරේ ඉතිරි පිටිකාසික ධර්මයන් මේ ලෝක ධාතුෙහි පවත්නා මිනිසයන් 15 වේදවා. එිනොත් දැන් කාමාවචර භූමියේ ජීවත් වෙන කෙනෙක් නම් ඒ කියන්නේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ නෙමෙයි මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක වැනි භූමියේ ඉන්න කෙනෙකු නම් සියයන් උපරිම ගාන ලැබෙන්න පුළුවන් සිත් වාර තියෙනවා 54ක්. ඒ මොනවාද? අකුසාසෙ 12යි. අයතකසෙ 18න් අසුතෝත්පාදේ හැර 17යි. 12යි 18යි 19යි. මහා කුසලාටයි මහා විපාකාටයි 16යි 45යි. ඊළඟට රූපාවචර කුසල 5යි අරූපාවචර කුසල 4යි 9යි. එතකොට 54යි. ඔන්නේ පිටේ මනුෂ්‍ය ලෝකෙ ඉන්න කෙනෙකුට පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධ්‍යාන ලැබුවොත් තමයි මේ 9 ලැබෙන්නේ රූපාවචර අරූපාවචර ධ්‍යාන. එහෙම නැත්නම් 45යි. එතකොට මෙන්න මේ සිත ආරක්ෂා කරගන්නයි කියලා කියන්නේ නිරන්තරයෙන් විචිත්ත සිත්වාසයෙන් ලැබෙන චිත්ත පරම්පරාව කුසල් සිත් බාට පමුණවා ගැනීමයි. දැන් සිතේ තියෙන කුසල අකුසල විපාක ක්‍රියා අවස්ථා හතරක් තියෙනවානේ. එයින් විපාක ක්‍රියා කියනවට අව්‍යාකෘත කියනවා. අව්‍යාකෘත කියන්නේ මත විපාක දෙන්නේ කුසල අකුසල වශයෙන් නොදසු නිසා අව්‍යාකෘතයි. එතන ලෞකික විපාක ශක්තියනවා 32ක්. ඊළඟට ෘතුජන සත්‍යයන් පහළ වෙන්න පුළුවන් ක්‍රියාවෙන් දෙකක් තියෙනවා මේ ආවර්ජන සිත් හැටියට. මනෝද්වාර ආවර්ජන, පංචද්වාර ආවර්ජන. ඕවාම් අව්‍යාකෘති. ඒ හැර කුසල කුසල වශයෙන් පහළ වෙන්න තියෙනවා මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝකයේ සිත් වශයෙන් 29ක්. එමනවාද අකුසල සිත් 12යි, ආමාචර කුසල සිත් 8යි, මාර්ගගත කුසල සිත් 9යි. සියල්ල එකතු වුණාම 29යි. මෙන්න මේ 29 නිසා 29ෙන් 12 තමයි වැඩදායකයි. 17ක් වැඩදායකයි. ඒ වැඩදායක 17නොත් භව සම්පත් සසාගෙන සිද්ධ කරනවා නම් එහි අර්ථය සුළුයි සුළුයි. නැත්තම් తాවකාලිකයි වෙනස් වෙන සුළුයි. ඒක මධ්‍යමයි ප්‍රණීත නැහැ. නිවන් පතාගෙන ඒ කුසාසී 17 වැඩුවක් තමයි ඒක ප්‍රණීත සිතක් බාටපත් වෙන්නේ. එතකොට මේ ජනපද කල්යාණී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කායගත සතිය ගැනයි. මේ සිත ආරක්ෂා කරගන්න සුදුසු මාර්ගය හැටනේ කායගත සතිය. කායගත සතිය කියන තැන අංගුත්තර නිකායේ ඒකක නිපාතේ තියෙනවා කායගත සතිය වැඩිමේ ආනිසංශ කියන සූත්‍ර 68ක්. ඒ තරම් සවිස්තර ආනිසංශයක් මේ කායගත සතියේ තියෙනවා. කායගත සතියේ ප්‍රමේයෙ තියෙනවා 18ක්. එයින් මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ 14ක් තියෙනවා. කායගත සති සූත්‍රයේ 4ක් තියෙන එතකොටයි 18 වෙන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ දැක්වෙන කායගත සතිය පළමුවෙන්නේ ආනාපාන සතියයි. දෙවැන්නේ ඉරියාපත මනසිකාර්යයයි. තුන්වැන්නේ චතු සම්පජඤ්ඤයයි. හතරවැන්නේ ප්‍රතිකූල මනසිකාර්යයයි. පස්වැන්නේ ධාතු මනසිකාර්යයයි. අයේ සිට 14 දක්වා නව සීව සිටයයි. කායගත සති සූත්‍රයේ දක්වූ කායගත සතියේ වර්ණ සසින වශයෙන් අතරාකාරයි. නීල සසිනය, සීත සසිනය, ලෝහිත සසිනය, ඕදාස සසිනය දෙය. එතකොට මේ භාවනා වශයෙන් ක්‍රම තුනකට වඩන්න තියෙනවා. දත්ති සාකාරයේ අරගත්තොත් ඒක ප්‍රතිකෝල මනසිකාර වශයෙන් වඩන්න පුළුවන්. ඒකම ධාතු මනසිකාර වශයෙන් වඩන්න පුළුවන්. ඒ දක්ෂිණාකාර කියන ප්‍රේසාදී කොට්ටාසවල නිල් පාට අරමුණු කරගෙන නිල කසණයක්, කහ පාට අරමුණු කරගෙන පීත කසණයක්, මේ පාට අරමුණු කරගෙන ලෝහිත කසණයක්, සුදු පාට අරමුණු කරගෙන ඕදාත කසණයක් කියන කසණ වඩන්න පුළුවන්. පිළිකුල වශයෙන් මේක වැඩිමින් ප්‍රථම ඥාන උපදවාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. ධාතු මනසිකාරයේ වැඩිමින් උපචාර සමාධිය ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. වර්ණ කසන අතර ලැබෙන්නේ කසන භාවනා සපුරාගෙන අරූප සමාපත්තිය ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයටයි කායගත සතියේ බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. දැන් එතකොට දහසක් කටයුතු මැද්දේ විෂරමසළු සිතක් ඇති කෙනෙකු විසින් ඕම දෙනි අතරක් නැර කායගත සතිය වඩන්නේ කියන එක ගැන ඊළඟට හඳුන්වන්න තියෙන්නේ. පින්නතුන් අහලා තියෙනවා නේද සිද්ධියක්? ධම්මදෙව කුරුරාටේ කම්මාස ධම්ම නියංගමේ මෙහි නිවාසලා ඉන්න ආශ්‍රමයකට කුඩා ගිරාපතෙක් ලැබුණා. නිකන් ලැබුණා නෙමෙයි, ගමින් ගමන ගමින් ගම ඒ සතුන් ළමා ක්‍රීඩා දක්වන නළුවෙකු අතින් ගිරාපතෙක් අමතක වුණා එතෙන්දි. මේ ගිරාපතවා මෙහි නිවාසලා හදාගත්තා. ගිරාපතවා හදාගෙන යත් නමස් කිව බුද්ධ රක්කෙට කියලා. සංඝ ඉස්තිවිදීන් වහන්සේ දිනක් මේ බුද්ධ රාජ්‍යෙත් කතා කරලා කිව්ව බුද්ධ රාජ්‍යෙත් අපි පැවිද්දු. පැවිද්දෙන් ඇසුරේ ඉන්නකොට නිතරම ඉඳේපා භාවනා කරන්න ඕනේ. ඔබට ගැඹුරු භාවනාවක් කරන්න බෑනේ. ඔබ හැම විටම මේ ශරීරය අට සැකෙල්ලක් කියලා හිතාගෙන අක්කේ 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 කියන එක කීයක ඉඳා කියලා. මේක තමයි අතරක් නැහැ කියන්නේ කියපු භාවනාව. ඒ කායගත සතියනේ. වත්ංශාකාරයෙන් අතික මනසිකාරය. ඉතින් මේ ගිරාපතව මේක පාඩම් කරගත්තා. දැන් ඉතින් හැම වෙලාවෙම සෑම කන වෙලාවෙම අර නිදා ගන්න වෙලාවෙම අත්ටි අත්ටි කීටි ඉන්නේ. මේක පුදුම දෙයක් නේද? මේ ගිරාපතවට මේ වාගේ භාවනාවක් කරන්න පුළුවන් උනේ භාවනා කරන උතුමෙකු උපදේශයක් ලැබිච්ච නිසානේ. නැත්තම් දන්නේ නැහැනේ මේක. ඉතින් මේ ගිරාපතව දැන් ඉතින් ගහක් උඩට ගියා. කොරණා කුලයට ගියා. වහලේ උදේ වාඩි වුණා. පොතලිය එකක් අක්කේ 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 කේක ඉන්නවා. එක දවසක් තොරණක් අග අවසපෙමින් ඉන්නකොට උපුස්සෙක් ඇවිල්ලා මේ ගිරාපතව ඩැගත්තා. සාම නිවිනවාසල අත්කොල සංගාලා වේගෙන් මේ උකුස්සාගෙන් මේ ගිරාපතව මුදවා ගත්තා. මුදවාගෙන ගිරාපතවට සාත්‍ය සප්පායම් කරලා ඇහුවා, බුද්ධ රාජ්‍යෙට උකුස්සා ඩැගෙන යද්දි මොකක්ද හිතුනේ? යාහිත ආර්යාවනි මට හිතුනේ ඇටසැකිල්ලක් විසින් ඇටසැකිල්ලක් බහගෙන යනවා. ඔතන හරි මේ ඇටසැකිල්ල විසිරෙනවා කියලා මට හිතුණා කියලා. සාදු සාදු බුද්ධ රාජ්‍යයේ ඔබට මේ ජීවිතේ මගපල නිවන් නොලැබුණත් මේක නැති නිවන් දැකලා අසරක් නෑ රෝක වඩන්න කිව්වා. ඉතින් මේ ගිරාපතව ආයු ඇති තාක් මේ අත්තික භාවනා කළා. ඒ කුසලයෙන් මේ තැනැත්තා සුගතියේ කෙපෙදලා අවුරුදු 236කට පස්සේනේ බුද්ධ වර්ෂ 236 ලංකාවේ බුද්ධ ආගම ඇති වුණේ. ලංකාවේ බුද්ධ ආගම ජීවුනෙන් තියෙන කාලේ අනුරාධපුරයේ පහළ වුණා. හොඳ මිනිසෙක් කියලා උපන්නා. නම තිස්ස. හරි ලස්සන ශරීරය. බොහොම පියකරු ශරීරය. තරුණ වයසේදී මිහින්තලාවේ පැවිදුණා. අනිත් පැයට වඩා බොහොම ශරීර ස්වභාවයෙන් යුක්ත බැවින් මහා තිස්ස කියලා නම භාවිතා වුණා. උන්වහන්සේ පැවිදිච්ච ගාපතම් පෙර පුරුද්දට ආර්ථික භාවනාව ලැබුවා. ඉතින් යන්නේ නකොට හැම වෙලාවෙම ආර්ථික භාවනාව. උන්වහන්සේට කොයි වෙලාවකවත් මේක අමතක වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ආර්ථික භාවනාව වඩනවා. එදා ගිරාපත වාසාලේ පුරුද්ද. එක දවසක් උදෑසන වත්තිනෙවෙත් නිමවා පාසල කීවර දරව නිහිතලේ සිට අනුරාධපුරේ බලා වඩින අපින්දපාතේ. අනුරාධපුරයේ කුණජේක සර්ම කුලකාන්තාවක් තමන්ගේ ස්වාමියාට අඳබර වෙලා සරුවාභරණයෙන් සැරසෙලා මේ මාර්ගය යනවා තමන්ගේ මව්පියන්ගේ ගමට. හිමිගිරි පාන්දර. මෙතුමියේ තරුණ වයසේ සිටි කුලකාන්තාවක් මේ ස්වාමීන් වහන්සේගේ රූප විලාසයත් බොහොම සෝභා සම්පන්නයි. මේ කැලැස්මියේ කාමරාග සිතක් පහළ වෙන නරක හේතුකින් සිනා වුණා. ස්වාමීන් වහන්සේට මේ ශබ්ද ඇහෙන කොටයි ඇහැරලා බැලුවේ අස්සේ අස්සේ කියලා. නැත්තම් බමයකට වඩා ඈත බලන්නේ නැහැ. බමයක් පමණ බලාගෙන මේ වඩින්නේ අසුත භාවනාවේ. අර සිනාවන ශබ්දය ඇහිලා මොකක්ද මේ සින්න ශබ්ද කියලා බලන්නේ අස්සේ අස්සේ කියනින්ම බැලුවා. බාන කොට අර සිනාවන කාන්තාවගේ දත් හැට තේලිය තහල පිනුවා. දත්කට තේලිය තමනක් මේ ඉස්සබල සපටන් දෙපතුල දක්වා අද සැකිල්ල නැගී පෙනුණා. එලා උන්වහන්සේ හිත සමාධි වුණා. සමාධි සිතින් විපස්සනා ඥාන පහළ වුණා. මේ හිත පිළිවෙලෙම සෞඛ්‍ය ලක්ෂණ සාධ්‍ය හත්යේපත් වුණා. ඉතින් ඒ කුලකාන්තාව යන්න ගියා ස්වාමීන් වහන්සේ ඉදිරියටම ගමන් කරනකොට ඒ කාන්තාවගේ ස්වාමියා දුවගෙන එනවා. ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් මේ පැත්තෙන් මේ කුලකාන්තාවක් ගියාම දැක්කද? උන්වහන්සේ කිව්වා මම නම් දන්නේ නැහැ කාන්තාවක්ද කියලා ඇට සිකිල්ලක් ගියා කියලා. මේ වාගේ සිද්ධි වලින් අපට පැහැදිලි වෙනවා අතරක් නැර මේව වඩන්න පුළුවන් බව. ඒ කියන්නේ ගිරාපැටවා කොච්චර දුර්වල සතෙක්ද? එකාතකින් කිරිසං ආත්භාවයක් අරහේතුක ප්‍රතිසන්දියක් කතා කරන්න පුළුවන් වුණා විතරයි. ඒ කතාවට අවශ්‍ය දේ ගෙනින් වාසලා පුරුදු කළ දුන්න භාවනාවක් ඒක ලැබීම නිසා සුගත ලෝකයේ උත්පත්ති ලැබුවා. ඊළඟට මනුලෝ පහළ වෙලා පැවිදි වෙලා අරහත්ත්වයට පත් වුණා. මෙන්න මේ වාගේ අපට පුළුවන්කම තියෙන්නට ඕනේ අතරක් නැර යම් කිසි භාවනා මනුෂ්‍ය කාර්යයක් දියුණු කරන්න. ඒකට මේ රැයේ දවාලේ වෙලාවක් නෙමෙයි නෑ. හැම වෙලාවෙම සමාධියට සිහියෙන් පිහිටුවාගෙන සිහිය පිහිටුවාගෙන සමාත ගැළපෙන භාවනා මනසිකාරයක් ප්‍රයඳාවල් භාවිතා කළ යුතු තියෙනවා. ඒ මොකද අපේ සිතේ ගලන දිය ධාරාවක් වගේ පාවෙනවා. මේ පාවෙන සිතේ තමන් යෝනිතව මනසිකාරයෙන් හැසිරෙන්නේ නැත්නම් නිරන්තරයෙන් අපේ සිතේ පහළ වෙන අකුසල ජවන් සිත්. ඒ මොකද අප්‍රේණ වශයෙන් තියෙන අනුශේධ ධර්ම හතක්. ඔය හතට අනුව තමයි බොහෝ සෙයින් අපේ හිත වැඩ කරන්නේ. අනුශේධ කියන්නේ අප්‍රේණ වශයෙන් ශක්තිමත් බවට පත් වූ කෙලෙස් හතකට නමක්. කාමරාගානුශේ, පටිගානුශේ, මානානුශේ, දිත්තානුශේ, භවරාගානුශේ, විචිකිච්ඡානුශේ, අවිජ්ජානුශේ. ඕවා තමයි බලගතු කෙලෙස්. ඕවා අපේ හිතේ නිතර හැසිරෙනවා නෙමෙයි. අරමුණක් දුටුදන එක පාට පහළ වෙනවා. ඒක පාට පහළ මේක නිසා මේකට අවශ්‍යයි කියලා කියන්නේ. දැන් කුසල කරන වෙලාවේ පහළ වෙලා නැහැ. ඒවා යටපත් වෙලා තියෙනවා. ඒ හිතේ උණුසුම් ගන්නලා තියෙනවා. නමුත් අපේ හිතේ යෝනිසෝ මනසකාරයෙන් සිහියෙන් තොර වෙනකොට මෙන්න අකුසල ජාවන් සිත් පහළ වෙන කොලෝභයක් එක දෝෂයක් එක මොහයක් මොකක් හරි උපක්ලේශයක් හිතේ තියාගෙන පහළ වෙනවා. මෙන්න මේ පහළ වෙන්න තියෙන අනුශේධ ධර්මයන්ගේ ශක්තිය නිසා පහළ වෙන තියෙන අකුසල චිත්ත වේග වළක්වා ගැනීම සඳහා තමයි සතිමන්ත වෙන්න කියලා බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නා. අර හිසේ තියෙන මේ තෙල් පාත්‍රයෙන් බිඳක්වා හැලුණා නම් අන්න ඒ වාගේ තමයි සතියෙන් තොරවීම. සතියෙන් තොර වුණා නම් අර පස්යෙන් යන වදකයා ගෙලගසා දානවා වගේ තමන්ගේ කුසල ධර්ම නෙමෙත් ගෙල සිඳෙනවා. ඒ වෙලාවේ කුසල ධර්මයන් සිඳිලා යනවා. අකුසල ධර්මයන් පහළ වෙනවා. අන්න ඒක නිසා සරුවඥන් වහන්සේ මේ ජනපද කල්යාණී සූත්‍රයෙන් උගන්වන්නේ තෙල් පාත්‍රයක් විලක්වත් ඉහිරෙන්නේ නැතුව ඉස උඩ තියාගෙන ගමන් කරන්න පුළුවන් නම් නැතුන් ගැව සල් මේ දක්වන මේ රගමණලක් නැද්දෙන්. ඒ වාගේ මේ හාත්පසින් හිත අවශ්‍යන හිත කෙලෙසෙන හිත වික්ෂිප්ත බාට පමුණුවන නානා අරමුණු වලින් ගහනෝ මේ ලෝකයේ උපන්න ජනතා විසින් තමන්ගේ හිත යෝනිසෝ මනසිකාරයෙන් අවදි කරගෙන කායගත සතිය යැනි භාවනා මනසිකාරයකින් නිරන්තරයෙන්ම සතිමන්ත කුසල් සිතින් ජීවත් වී සිටි පැවැත්විය යුතුය මක් නිසාද නොමිලේ දිශාවට යන්නයි. මෙච්චර කාලයක් අපි දිශා පහකට ගියා. ඒකට කියනවා පංච ගතිය කියලා. පංච ගතිය කියන්නේ දිශා පහක් අපි ගමන් කළ ගමන් මාර්ග පහක් තියෙනවා. ඒ මොනවද? නිරේ ගතිය, කෙටිසේ ගතිය, පිරක්ඛානියෝති ගතිය, යෝනි ගතිය, මනුෂ ගතිය, දේව ගතිය කියලා. අපි බොහෝ වාරවල නරක ආදීතන මාර්ගේ ගමන් කළා. බොහෝ වාරවල තිරිසං අපාදන මාර්ගේ ගමන් කළා. බොහෝ වාරවල ප්‍රේතාපාදන මාර්ගවල ගමන් කළා. බොහෝ වාරවල මනුෂ්‍ය ලෝකයට යන මාර්ගේ ගමන් කළා. බොහෝ වාරවල දිව්‍ය ලෝක හයත රූපේ අරූපේ බ්‍රහ්ම ලෝක යන මාර්ගවල ගියා. නමුත් අපට බැරි වුණා නොගිය යෙරෝ තැනට යන්න. ඔය ගියේ ලෝකයේ ඇතුලේමයි. ඒ සක්කාය කියලා ලෝකයේ ඇතුලේ තමයි මෙච්චර කල්ලා අපි ඇතුලේ. ඒ වැඩියෙන් අපි ඇතුලේ මේ පාතාල ලෝකේ. නරකා දේශ අතර අපායි. සමත්ත සේනාම චක්කාරෝ අපාය සකගේ සදිසා කියලා දේශනා කළේ ඒකයි. මාර්ගඵල නිවන් නොලැබුවා නම් ප්‍රසුද්ධිනෙක් නම් ඒ ඇත්තට සුවපිය නිවස වෙන්නේ සතර අපාය කියන එක මේ අර්ථ කතා පාඨයෙන් කියනවා. ඒ තරමට අපි සතර අපාය තමයි වැඩියෙන් ඇතුලලා තියෙන්නේ. සාවකාලික වශයෙන් මනලෝට දෙවලෝට බමලෝට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා නොගියෙරෝ දිශාව නම් අමත මහා නිබ්බාන ධාතුවයි. ඒ නිබ්බාන ධාතුව කවදාකවත් නිමිතින්වත් දැකලා නැහැ. ඒ නිර්වාණ ධාතුව කියන මේ தত্ত্বය අපි තේරුම් කරගන්නට ඕනේ. මහා බෝසතාණන් වහන්සේ විශ්වාසන්ත කල්පලක්ෂ්‍යාත්ම බෝධිසම්භාර පුරාගෙන ආවේ ඔන්නේ නොගියෙරෝ දිශාවන අමා මහ නිවලට පත් වෙන්නයි. පසේ බුදුරයන් වහන්සේලා දයා සංකල්ප ලක්ෂයක් හිත දියුණු කරගෙන ආරක්ෂා කරන්න පෙරුම් පුරන්නේ ඔය තත්ත්වයට එන්නයි. අග්‍රස්නායකයන් වහන්සේලා ඒකා සංකල්ප ලක්ෂයක් පෙරුම් පුරන්නේ මේ තත්ත්වයට එන්නයි. නොගියෙරු දිශාවට යන්නයි. මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂ ගණන් පෙරුම් පුරාගෙන එන්නේ නොගියෙරු නිවන් දැසට යන්නයි. සේසෝ ශ්‍රාවකයන් වහන්සේලා කල්ප දහස් ගණන් පෙරුම් පුරාගෙන එන්නේ ඔය තැනට යන්නයි. එන්නේ නිබ්බාන ධාතුව කියන්නේ කුමක්ද? නිබ්බාන කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. නිබ්බුතියන් කියන්නේ නිබ්බාන කියනවා. ඒ කියන්නේ 11 මහා ගින්නකින් ලෝක ධාතුව උත්හැවෙනවා දැවෙනවා. 11 මහා ගින්නක් මේ ලෝක ධාතුවේ නිරන්තරයෙන් ඇවිලගෙන දැවෙනවා. ඒ මොනවාද? දුක් ගිනි අසය කෙලෙස් ගිනි තුනයි. රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න, දුක් ගිනි තුනයි. ජාති ගින්න, ජරා ගින්න, මරණ ගින්න, ශෝකමින්න පරිදේවකින්න දුක්ඛමින්න දෝමනස්සකින්න උපායාසකින්න බුද්ධිනිය අටයි. මේලායින් තමයි මිනිස්යෝද, දෙවියෝද, සිව්පාවෝද, තිරිසන් සත්වද, ප්‍රේතාපායේ සත්වයෝද, බ්‍රහ්මලෝක කොහොම දැවි දැවි කියන්නේ මේ ගිනි වලින්. මේවා නිවිස් වේලාවක් මේ ලෝක ධාතේ නැහැ. ඒවා නිවුණු එකම තැනක් වේදවා. ඒ තැන තමයි නිබ්බුති අර්ථයෙන් නිබ්බාන කියලා කියන්නේ. ඒක එක තේරුමක්. අනිත් තමයි කෘෂ්ණාවට කියනවා වාන කියලා නම. භවා භවම් විමනේතු සංසිබ්බනේතු වානං උච්චති තණ්හා. භවයෙන් භවයට ගොතන බැවින්, හිවන බැවින්, ගැටලෙන බැවින් කෘෂ්ණාවට කියනවා වාන කියලා. සාය වාන සංකාතාය තණ්හාය නිස්සංකත්තා නිබ්බානංති පෞච්චති. ඒ වාන සංඛ්‍යාත වූ කෘෂ්ණාවේ නික්මුණු තැන නිසා නිබ්බාන කියලා කියනවා. ඒ පදයේ හැදුනේ එහෙමයි. මේ කියන උපසර්ගයයි වාන කියන පදයයි දෙක එකතු වෙලා නිබ්බාන කියලා පදේ හැදුනා. මේ කියන්නේ නැත කියන අර පැති උපසර්ගය. වාන කියන්නේ තෘෂ්ණාවට නමක්. මේ වාන කියන තැන වා යන්නේ ආ යන්නේ වෙන් කරලා අල් යන්නේ දිත් කරනවා. දිත් කරනවා බොහෝ වාස කියලා ඒ වායනෙට බාන දෙකක් වෙනවා. ඒක සංදි වුණාම නිබ්බාන කියලා පදේ හැදෙනවා. තෘෂ්ණාව නැති තැන නිර්වාණය පමණයි කෘෂ්ණාට යන්න බැරි තැන. අනිත් ලෝක හැම තැනම කෘෂ්ණාව පිළිලා තියෙනවා. අවිද්‍යාවේ පතම් භාවයේ දක්වාම ලෝක ධාතුම කෘෂ්ණාවට යටත් වෙලා තියෙනවා. නිබ්බාන කියන්නේ මේ සාංශ ස්වභාවයේද කෘෂ්ණාව අරමුණේ කෘෂ්ණාට අරමුණ වෙන්නේ නැහැ. ඒක නිසා මේ නිර්වාණ ධාතුව කෘෂ්ණාවෙන් තොර දැරින් නිබ්බාන කියලා හඳුන්වනවා. ඒක ලක්ෂණේ සම්ති ලක්ෂණ නිබ්බානම්. නිර්වාණයේ ලක්ෂණේ ස්වභාවයේ සාන්ති ස්වභාවයයි. අච්චි රසං. ඒක සුතලීමක් නැති බව ක්‍රියාකාරීත්වයයි. ඵලයයි. එතකොට ඒ සාන්ති ලක්ෂණ වූ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සත්‍යයෙන් සුතලීමක් නැත්තා වූ ස්වභාවයක නිර්වාණය තවත් විශේෂිත පද රාශියකින් හඳුන්වනවා. ඒතං සන්තං ඒතං පණිවිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්භූපදි පට්මිසග්ගෝ සන්නක්ඛයෝ විරාගෝ සන්නක්ඛයෝ නිරෝධෝ නිබ්බානං. එතකොට මේ නිර්වාණ ධාතුව සාංකාය ප්‍රණීතයි. ඒමත් නිසාද සබ්බ සංඛාර සමතෝ මේ ඉපදී ඉපදී බිඳි බිඳි දැවි දැවි පවත්න සංස්කාර ධර්මයන්ගේ සංසිඳීමක් බැවින් නිර්වාණය සාංකාය ප්‍රණීතයි. සම්භූපදිපති නිස්සග්ගෝ සතරාකාර උපදීන් වත්තරීම නිසා නිර්වාණය සාන්තය ප්‍රණීත. මොකක්ද මේ සතරාකාර උපදී කියන්නේ? කාම උපදී, කන්දු උපදී, කිලේශ උපදී, අභිසංකාර උපදී කියලා උපදී ජාති හතරක් තියෙනවා. කාම උපදී කියන්නේ කාම කුස්ලාව. කන්දු උපදී කියන්නේ ස්කන්ධ පංචකය. කිලේශ උපදී කියන්නේ 1500ක් ක්ලේශ. අභිසංකාර උපදී කියන්නේ කර්ම සම්භාරය. මේ ඔක්කොම නැති එකම තැන තමයි ඒ නිර්ූපදික නිර්වාණ ධාතු. සබ්බ උපදී පාට නිසා ගෝ උපදී සියල්ල මාස්තරෙනවා නිර්වාණයට පැමිණීම. ඒ නිසා තමයි නිර්වාණය ශාන්තය ප්‍රණීතයි. නිර්වාණය මේ කියන්නේ කාම තෘෂ්ණාවක් නැ, පංච උපාදානස්කන්ධයක් නැ, 1500ක් ක්ලේශයන්ගෙන් විදක්වත් නැ, එවාගෙම කර්ම කුසල අකුසල කර්මයන්ගෙන් විදක්වත් නැ. ඒසා නිර්වාණය ශාන්තය ප්‍රණීතයි. රාමේන සන්නක්ඛය සම්භූපදී පට්ඨිනිස්සග්ගෝ සන්නක්ඛයෝ කුස්නාවගේ ශේරීමයි නිර්වාණය. විරාගෝ මේ සියලුම සංස්කාර ලෝකෙන් අනිත් පැත්තට හැරීමයි නිර්වාණය. විරාගිතේ ඒකයි. නිරෝධෝ මේ නිරුද්ධ වෙන සියලුම නාම රූප සංස්කාරයන්ගෙන් අනිත් පැත්තටපත් වීම තමයි නිරෝධි කියලා කියනවා. ඒක සාන්තය ප්‍රණීතයි. තවත් දුරට හඳුන්වනවා විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සම්බතෝ කබං එත්ත පතනේච ආපෝ තේජෝ වායෝ නගාදති එත්ත දීගංච රස්සංච අනුන්තුලං සුභා සුභං එත්ත නාමංච රූපංච ආපේතං උපරුජ්ජති විඤ්ඤාණස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති කියලා හේවත් සූත්‍රයේදී සඳහන් වෙලා තියෙනවා ගාථාවක්. ඒ තේරෙම විඤ්ඤාණං නිර්වාණය නිකම් හිතකින් දකින්න බෑ, විශිෂ්ටඥානයෙන් දකින්න ඕනේ. විශිෂ්ටඥානය කියන්නේ සතර මාර්ගඥාන සතර ඵල ඥාන. එයින් දැකිය යුතු බැවින් විඥානං අනිදස්සනං ඈත තේන නැති ශාන්ත ස්වභාවයක් නිර්වාණය. අනන්තං කුණක් මේ කෙලවරක් පෙන්වන්න බැරි බැවින් නිර්වාණය අනන්තයි. සබ්බතෝ පබං ආත්මසින් ප්‍රභාස්වරයි. එවන නැත්නම් ආත්මසින් බැස ගන්න තොටු පොළවල් තියෙනවා. සම සතිවිස් කර්මස්ථාන ආදි වශයෙන් ආත්මයෙන් බැස ගන්න පොතු පොළවල් කියන තැනක් නිර්වාණය. එත් පතනේක ආපෝ තේජෝ වායෝ නගාදති කියන මහා පොළවක් නැහැ, ජලාශයක් නැහැ, සුළඟක් නැහැ, බින්දරක් නැහැ. එත් දීගාන්ති රස්සංච අනුන්තුලං සුභා සුභං. එතන දික් බවක් නැහැ, කෙටි බවක් නැහැ, සියුම් බවක් නැහැ කියන්නේ කුඩා බවක් නැහැ, මහත් බවක්, අසුකුරු බවක් ආදී ස්වභාවයක් එහි ඇත්තේ නැහැ. එතන නාමං ච රූපං ච ආශේෂං උපරුජ්ජති. එහිලා නිර්වාණයට පැමිණීමේ නාමයයි රූපයයි සියල්ලම රැඳෙනවා නවතිනවා. විඥානස නිරෝධේන එච්චේතං උපරුජ්ජති. අනවරාග සංසාරේ අතරක් නැරේ අතරක් නැරේ තේලියට දන්වල් කුරුක්කලක් මෙන් ආව මේ විඥාන පරම්පරාවේ නිරෝධයෙන් නිර්වාණ ධාතුවට සැපත් වීම සිද්ධ වෙනවා. ශේෂං උපරුද්ධති කිරුවක් නැතුනේ විඥානයේ නිරුද්ධ වෙනවා. මෙන්න මේ ලක්ෂණ නිර්වාණ ධාතුවේ තියෙනවා. ඔය නිර්වාණ ධාතුවේ ශාන්ත ස්වභාවයේ මේ තරම් උතුම් බැවින් තමයි බුදුපසේ බුදු මහා රහතන් වහන්සේ වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අභිසාන මෛත්‍රී උපේක්ෂා කියන පාරමී 10 පුරමින් ආවේ. සතිපට්ඨාන සම්‍යක්ප්‍රදාන ඉර්ධිපාද ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම මාර්ගාංග ධර්ම වඩමින් ආවේ මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම අපේක්ෂාවෙන්. අපේ සරුවඥන් වහන්සේද මෑණියන් කරපිට තියාගෙන මහ ශෞර්යයේ කියලා බුදුබාපතුරු දිනේ පටන් සත් අසංක කාලපලාක්ෂයක් සිටින්න බුදුබාපතමින් 125,000ක් සරුවඥන් වහන්සේලා සම්මුඛයෙන් පෙරම් පුරාගෙන ආ. පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් නවාසංක කාලපලාක්ෂයක්ම වචනෙන් බුදුබාපතමින් 380,000ක් සරුවඥන් වහන්සේ සම්මුඛයෙන් පෙරම් පුරාගෙන ආ. දීපංකර පාදමෝලයේදී කරුණු අටක් එකතු වීමෙන් මත බුදු වෙන බාට නියත වෙලා සමත් සින්සත් පාරමී ධර්මයන් සම්පූර්ණ කරමින් යසුතුරු ආත්භාවයේ දක්වා ආ. විශාන්තර ආත්භාවයේදී අස්වාරයක් මහා පොළව කම්පිත කරමින් බෝධි සම්භාර මස්තකක් ප්‍රාප්ත කොට ගෙන කුසිත ජීවි ලෝකේ පහළ වුණා. දසදහස් අසක්කල දෙවියන්ගේ ආරාධනා පිළිගෙන පස්මා බැලුම් බලා මනෝලෝක පහළ වුණා. 29 වෙනි වාර අවුරුද්දේදී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. සති දෙකක් ඇතුළත අභිඥා මේ අස්ස සමාපතිලාභී වුණා. එලාට මැදුම් පිළිවෙත හොයන් ඉස්සරෙලා දුෂ්කරක්ෂයව අනුගමනය කළ අවුරුදු 6ක්. මැදුම් පිළිවෙත සොයාගත්තා උපතින් 35 වෙනි වසරේදී විජයසේ බෝධි රාජාන් වහන්සේට වැඩම කරවා වජිරාසනාරූඪව සපරිවාර මාර පරාජය කරමින් සමාසන සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් දස බල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්විදා ඥාන ආදී අනන්ත ඥාන ධාතුන් පරිවාර කොට ඇති ਸਰුවක්ෂ සාක්ෂාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්මා සම්බුදු බවට පත් වුණා. සත්සතියක් ජෙවමින් නිවන් සුව ලින්දා රක්නාදාදිනේ පිළිගෙන දස ධාතක් ලෝක ධාතු එකඳින් දහම් දෙසුවා. පළමු දේශනාවෙන් අසංකේයයක් පිළිසිනවන් දැක්වා. 45 අවුරුද්ද මුළුල්ලේ දෙසූ දහමින් සූමිති අසංකේයෙන් 960,000,000 දෙන අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. අනාගතේ බල අදිෂ්ඨාන බල පිහිටුවා සුදු බුදුරැස් නිහදන දළදා ස්පර්ශයෙන් සුවාසූදාස දහම් පද දේශනා කළා. සමන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ආලෝක කරන මිනිපා දක්ෂයෙන් බැබලමින් වැඩ සිට ආයු කෙළවර අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් නිවන් පුර වැඩියා. රහතන් වහන්සේලාද ආයු කෙළවර පිරිනිව වුණා. ආර්යයන් වහන්සේලා සුගති පරායන වුණා. සසු ජනතාව ශෝකයේ කර්මා රූපව මිය පරලෝ ගියා. යදීති යාරස්ථාන රාජධාන උයන් පුකුණු මාලිගාවේ සියල්ලද නස්සාවශේෂ වුණා. මේවා විරහඳ තානකා මහා පෘථි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු. ගෙවල් දුරුවන් ලීට කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු. කෑමුම් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් මුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආස්භාව සියල්ල. පිට ඇති හිතලද සෑම සාස්කාර ධර්ම ක්ෂණයක් පාසා ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි. පිළියෙන් නැතිෙන් එකෙන් නිරතුරු පෙළෙන බැවින් දුකායි. කැමති සේ ලොකවත්නා බැවින් අනස්සයි. අනිත්‍ය දුක් අනස්ස බැවින් අසුභයි. අනිත්‍ය දුක් අනස්ස අසුභ වූ සියලුම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. මේ දුක උපදවන තෘෂ්ණාව දුක් සමුදයාරි සත්‍යයි. දුක සමුදයත් නැති සාන්ත නිවන දුක් නිරෝධාරි සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක් නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් සිරුවා වූ බෝධිපාක්ෂික ධර්මයන්ගේ අනුභවයෙන් පාරමී ධර්මයන්ගේ අනුභවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට වැඩියා. සතර දුක් තරණය කළේ කෙලෙස් විනිමල නිවාසාන්ත නිවනින් සැරසේ වදාළ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනේ සමසල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපට ජීවිතේ පුරා දැක්වෙන සෑම කුසලයක් බෝධිපාක්ෂික ධර්ම බවට මාර්ගාංග බවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවට පාරමී බවටපත් වේවා. සතු බෝධියකින් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු. මාසයක් පාසාම ප්‍රාප්ති දාන සීලයෙන් සිදු කරන ධර්ම දේශනා පන්තිය අද මේ දවසට යෙදුණා. මේ වෙලාවේ ධර්ම දේශනය සඳහා වැඩම කරවාගෙන සැමිනේමින් බෙසාදුවා අසුන් පනවා වඩා හිඳුවා වැඩ නමස්කාරයෙන් සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කර ගන්නා ලද කුසල සම්භාරය ගෞතම සම්බුද්ධ ශාසන චිරස්ථිතේ පිණිස පවතිවා. උපේතන ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ අභිවෘද්ධියේ ප්‍රේක්ෂ පවතිවා. නමින් අභව අප්‍රාප්ත විශේෂඥ වෛද්‍ය අස්නි දසනායක දොස්තර මහත්මයාට මේ පුණ්‍ය ලාභයක් වේවා. හිතින් මෙලින් එතුමාගේ පුනර්භවයේ ශෝභා සම්පන්න සුගතියක්ම වේවා. උපනුපන්තන සුවසේ බෝධි සම්භාර පුරාගෙන සතු බෝධි ඥානයෙන් අග්‍ර අමාමහ නිවන් සුව ලබස්වා. ආශා කරුණාවෙන් පින් පමුණුවා.